ගරු අරුණ කරුණාතික ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 19ක් කාලයක් ලැබෙනවා.
මෙහෙම ස්තුතියි ගරු සභාපතිතුමනි. අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂය සාකච්ඡා කරන මොහොතේ සාකච්ඡාව ආරම්භ කරන කලින් මම කැමති පොඩි වෙලාවක් අරගෙන කරුණු කිහිපයක් කියන්න. විශේෂයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා නැති වුණත් මේ වෙලාවේදී රවුප් හකීම් මන්ත්‍රීතුමා සඳහන් කරා බෝගම්බර පැරණි සිරකඳවුර සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ කියලා. නමුත් ඇත්තටම පහුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ බෝගම්බර පැරණි සිරකඳවුර සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් හැටියට සංවර්ධනය කරන්න අවශ්‍ය වන කැබිනට් අනුමැතිය මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ වගේම RFP කෝල් කරන්න අවශ්‍ය වන පුරාවිද්‍යාත්මක අගය කිරීම සඳහා වාර්තාව කැඳවලා තියෙනවා. ඉතාමත්ම ඉක්මනින් ඒ වාර්තාව ලැබුණාම අපිට RFP කෝල් කළා ඒ සංවර්ධන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මරික්කාර මන්ත්‍රීතුමා තමන්ගේ කතාවේ සඳහන් කරා ගෙවල් වෙනුවෙන් නිවාස අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කතා කරා. කෙසේ වුණත් අර ගෙවල් 10,000 වින් වෙන්නේ ඔහු සඳහන් කරා අර 7,200 කියන එක මේ අවුරුද්දේ ඉතුරු වෙච්ච සල්ලි කියලා. එහෙම නෙමේ, විසර්ජන 50 කෙටුම්පතෙන් නිවාස ආධාර සඳහා 7,200ක් වෙන් කරා. ඊට අමතරව ජනාධිපතිතුමා තමන්ගේ අයවැය කතාවෙන් තවත් 3,000ක් වෙන් කරා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමති. ඉතින් අපි දන්නවා වරාය සහ ගුවන් තොටුපළ කියන්නේ ඇත්තටම ජාත්‍යන්තර ගමනාගමනය, ඒ වගේම වෙළඳාම වෙළඳ ජාලයත් එක්ක රට සම්බන්ධ කරන, ඒ වගේම ගෝලීය වෙළඳපොළ එක්ක රට ඒකාබද්ධ කරන ප්‍රවේශ දොරටුන් හැටියට අපිට සලකන්න පුළුවන්. භාණ්ඩ පළදායි ලෙස කාර්යක්ෂම රට තුළට සහ රට පිටතත් ප්‍රවාහනය කිරීම, ඒ වගේම විදේශ ආදායම ජනනය වන ප්‍රවේශ හැටියට අපිට මේ වරාය සහ ගුවන් තොටුපළ හඳුනගන්න පුළුවන්. ඒ නිසාම ජාතිකාර්ථිකයේ ආර්ථිකයේ අතිශය සංකීර්ණ සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන නිසා, ඒ වගේම මෑත කාලයේ විශේෂයෙන් අපි 2026 අපේ අයවැය අරමුණු කරගෙන තියෙන්නේ ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගිහිල්ලා ආර්ථික සංවර්ධන වේගයක් අත්පත් කර ගැනීම නිසා මේ අමාත්‍යාංශයේ මේ වරාය සහ ගුවන් තොටුපළට ඒ සඳහා විශේෂ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන්න තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි දන්නවා කොළඹ වරාය 2021 ලෝකයේ ග්ලෝබල් කන්ටේනර් පෝට් පර්ෆෝමන්ස් වල 370ක් අතරින් 22 වෙනි ස්ථානයේ තිබුණා. දකුණු ආසියාවේ පළවෙනි වරාය, ඒ වගේම ඉන්දියන් සාගරයේ 3 වෙනි වරාය හැටියට තිබුණා. නමුත් අවාසනාවකට 2023 මේක 40 වෙනි තැන දක්වා පසුබහින්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් තවමත් කනෙක්ටිවිටි අතින් මුළු ලෝකෙත් එක්කම ගනිද්දී සම්බන්ධතා ජාලය අතරින් වැදගත්ම 13 වෙනි ස්ථානයේ ඉන්නවා. ඉතින් බැලුවහම කොළඹ වරාය කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම, විශේෂයෙන් මේ කලාපෙත් මුළු ලෝකෙත් අතිශයින්ම වැදගත් වරායක්. ඒ වරාය අධිකාරිය පහුගිය අවුරුද්දේ පර්ෆෝමන්ස් දිහා බැලුවහම ආදායම 2024 මිලියන 55,737යි, දැන් 2025 මේ වෙනකොට 63,119කට වැඩි වෙලා තියෙනවා. ඒ අතින් ගත්තාම 13%කින් තමන්ගේ ආදායම වැඩි කරගන්න වරාය සමත් වෙලා තියෙනවා. ඒ වගේම බද්දට පස්සේ ලාභය 2024 අවුරුද්ද තියුණේ 22,688යි 139,914 දක්වා බිලියන 12.226කින් වැඩි කරගන්න නව පාලනාධිකාරිය සමත් වෙලා තියෙනවා. ඒක පහුගිය අවුරුද්දෙත් එක්ක බලද්දී 54%ක වැඩිවීමක්. නමුත් අපි දන්නවා ආදායම් වැඩි කර තිබුණත් ඒ ආදායම් ලැබෙන ප්‍රවයන් මොනවාද කියලා ඒ විශ්ලේෂණය කරලා බලන්න ඕනා. ඒ වගේම මේ විශ්ලේෂණය තුලින් අපි අඳුරගන්න ඕනා මේ ආදායම තවදුරටත් වර්ධනය කරගන්න, විශේෂයෙන් අපි දන්නවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය වෙන ජයපර්ත පර්යන්තයේ තියෙනවා, නැගෙනහිර පර්යන්තය එකතු වෙන්න තියෙනවා. ඒතර මෙන්න මේවත් අනෙක් පර්යන්තත් එක්ක සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරලා තවදුරටත් අපිට වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර මොනවද කියලා හඳුනගන්න අපි ඉක්මනින්ම කටයුතු කරන්න ඕනා. ඒ වගේම මම අර කලින් සඳහන් කරා වගේ ගෝලීය කාර්යක්ෂමතා දර්ශකයේ අපි 40 වෙනි තැන දක්වා පසු බැහැලා තියෙන්නේ. විශේෂයෙන් අපේ කොළඹ වරාය සහ වරායන් ගැන කතා කරනකොට ඒවයි කාර්යක්ෂමතාවය, ඒවුම් මේ වගේ මෙහෙයුම් තදබදය පිළිබඳ සාකච්ඡාවක් විශේෂයෙන් ඒ අදාළ ප්‍රජාවන් තුළ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා 2024 දී කොළඹ වරාය මිලියන කන්ටේනර් මිලියන 7.78 දක්වා මෙහෙයුම් වැඩි කරගෙන තියෙනවා. ඒක පහුගිය අවුරුද්දත් එක්ක බලද්දී 12.1 වගේ ප්‍රමාණයක්. නමුත් අපි දන්නවා කොළඹ වරායේ විභවතාවය කියන මිලියන 8ක් විතර ඕනම තැනක තමන්ගේ විභවතාවයට ආසන්න වෙනකොට ඒකේ කාර්යක්ෂමතාව පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් මේ වරායේ පරිමාව ඒ මෙහෙයුම් පරිමාව වැඩි කරන්න කටයුතු කරන්න ඕන. අනිත් පැත්තෙන් කාර්යක්ෂමතාව වැඩි කරගන්න අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි හිතනවා නැගෙනහිර පර්යන්තය දැන් බොහෝ දුරට වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ. අපිට හිතනවා ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒකේ සම්පූර්ණයෙන්ම මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කරන්න පුළුවන්. ඒ තුලින් තවත් මිලියන 2.5ක් කන්ටේනර් මිලියන 2.5ක් TUs අපිට පරිමාවකින් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මම මේතෙන්ද විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ 2024 දී අපි බාර ගන්නකොට මේ අමාත්‍යාංශයේ විමල් රත්නායක ඇමතිතුමත් ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරුත් ඒ අමාත්‍යාංශයේ බාර ගන්නකොට මේකේ භෞතික ප්‍රගතිය තුන 30-35 අතර ප්‍රමාණයක් දැන් වෙනකොට ඒ වසරකට ආසන්න කෙටි කාලයක් තුළ ඒ භෞතික ප්‍රගතිය 65.8 දක්වා වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේකෙදී පහුගිය දවසේ දෙවන නැවුත තාංගණයක් පෙරහුරුවක් සඳහා ලෝකයේ විශාලතම නෞකා සමාගමක් වන සමාගමකින් තියෙන MS China සහ MS මනාසා කියන නැව් දෙක ආවා පෙරහුරු කටයුතු සඳහා. ඉතින් අපිට පුළුවන් ලෝකයේ තියෙන ඕනෑම විශාල වරායක මේ නැගෙනහිර පර්යන්තයේ තියෙන නැව් තටාංගන ගිනේ අවශ්‍ය වන පහසුකම් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි දන්නවා ෂැඩල් කැරියර්ස් ගැන සාකච්ඡාවක් කිව්වා අපේ මරික්කාර මන්ත්‍රීතුමත්. දැන් ඒකේ 30කින් 15ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රොකියුමන්ට් ස්ටේජ් එකේ තියෙන්නේ. මම කලින් සඳහා කරා වගේ අපිට සැප්තැම්බර් මාසයේ වෙනකොට මේක සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් කරලා සම්පූර්ණ මෙහෙයුම් කටයුතු පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හරහා කොළඹ වරායේ ධාරිතාව 2.5කින් මිලියන 2.5කින් වැඩි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම බටහිර පන්දාරන්තයේ පර්යන්තයේ පළවෙනි අදියර ලබන අවුරුද්දේ අවසන් වෙනකොට සම්පූර්ණ වේවි. ඒතකොට තවත් මිලියන ගණනක් මේ පරිමාවට එකතු වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් ලොජිස්ටික් හබ් එකක් විදිහට මේක කොහොමද වැඩි දියුණු කරන්නේ. අපි දන්නවා මේ විශේෂයෙන් මේ කලාපේ ඉන්දියානු සාගරයේ විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල්වල වරාය සීග්‍රේන් දියුණු වෙනවා. මෙන්න මේ සීග්‍රේන් දියුණු වෙන එකේ අපි තරංගකාරීත්වයකට යනවාද එහෙම නැත්නම් ඒ සීග්‍ර දියුණුවේ කොටස්කරුවන් හැටියට අපේ වරාය සංවර්ධනය සඳහා යොමු කරගන්නවද කියන උපක්‍රමික තීරණයේ තීන්දුව අපි ගන්න ඕන. අපි හිතනවා මේක කම්පිටිටිව් ලෙවල් එකට යනවට වඩා කලබරේෂන් ලෙවල් එකට ගියොත් තමයි අපිට මේ දියුණුවේ ඒ අපට කලාපයේ තියෙන දියුණුවේ තියුණුවේ දින කොටසක් බවට අපිට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි දැනටමත් ඉන්දියානු විශේෂයෙන් ADB ආධාර යටතේ ඒ වගේම ලෝක බැංකු ආධාර යටතේ මේ උතුරු වරාය ඇතුළු සම්පූර්ණ වරාය සඳහා මාස්ටර් ප්ලෑන් එකක් හදන්නේ කොහොමද කියන එක මේ පිළිබඳ සාකච්ඡාවක් යනවා. ඒ සඳහා ශක්්‍යතා ආදිනයක් කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව අපිට පේනවා ඉදිරියේදී ඒ කොළඹ වරාය මේ පවතින එක පැත්තකින් කාර්යක්ෂමතාව වැඩි කළා, අනිත් පැත්තෙන් තමන්ගේ පරිමාව වැඩි කරගෙන වඩා කාර්යක්ෂමතාව ඉහළ ධාරිතාවකින් යුතු වරායක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන වැඩ කටයුතු මේ වෙනකොටත් සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා පෝට් කොමියුනිටි සිස්ටම් එකක් ගැන කාලයක් තිස්සේ කතා කර කර හිටියා. නමුත් ඒක ක්‍රියාත්මක කරන තාලෙට ගේන්න කැබිනට් අනුමැතියෙන් කීපයකුත් ඇවිල්ලා තිබුණත් ක්‍රියාත්මක තලයට ගෙනියන්න බැරි වුණා. අපි මේ වෙනකොට පෝට් කොමියුනිටි සිස්ටම් එකක් වරාය කොළඹ වරායට හඳුන්වා දීම සඳහා අවශ්‍ය වෙන කැබිනට් අනුමැතිය අලුතෙන් අරගෙන දැන් ඒ සඳහා ඒ පියවරවන් වේගවත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම කෙරවලපිටියේ ඩ්‍රයි පෝට් එකක් ගැන සෑහෙන කාලයක් තිස්සේ කතා කරා. ADB අධ්‍යනයක් ඒ සඳහා තියෙනවා. ADB එක මුල් කරගෙන තිබිච්ච අපි ඉක්මනින්ම ඒ සඳහා කටයුතු කරන්න ඕන. විශේෂයෙන් විමල් රත්නායක ඇමතිතුමාගේ කාලේ අපිට මතකයි ඒ ස්ථානෙට ගිහිල්ලා අවශ්‍ය වෙන ඉඩමේ නීත්‍යානුකූල තත්ත්වයන් නිරවුල් කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් මේකේ ක්‍රියාත්මක වීම තවමත් ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අවුරුද්දේදී විශේෂයෙන් කස්ටම් එකත් එක්ක සාකච්ඡා කරලා ඔවුන් යටතේ තමයි මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා පියවර ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කංකසන්තරුවේ වරායගෙනත් යමක් අපි සඳහන් කරන්න ඕන. දීර්ඝ කාලයක් තිස්සේ ඒ කංකසන්තරුවේ වරාය මගී ප්‍රවාහන සහ ඒ වගේම ලොජිස්ටික් වරායක් හැටියට සංවර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක් තිබුණා. නමුත් ඒ සාකච්ඡාවල සමහර ගැටලු निराකරණය කළ යුතු තුනා. දැන් ඔවුන් සමග ඒ අවබෝධතා ගිවිසුමේදී තියෙන්න ඕන කරුණු සම්බන්ධයෙන් විකල්ප යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විකල්ප යෝජනා දැන් අපි ඉන්දියාවට බාර දීලා අපි විශ්වාස කරනවා ජනවාරි මාසේ මුල් කාලේ වෙනකොට අපිට නැවතත් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම කලින් ඔවුන් යෝජනා කරලා තිබුණාට වඩා වෙනස් විදිහේ ලංකාව සහ ඉන්දියාව ජොයින්ට් වෙන්ච එකක් හැටියට මේක ඔපරේට් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔවුන් මූලික එකඟතාව දීලා තියෙනවා. එනවා අපි හිතනවා ඒ කටයුත්තේ කටයුතු වල ආරම්භ කරන්න අපිට 2026 අවුරුද්දේදී අපිට පුළුවන්කම ලැබෙයි කියලා. ඒ වගේම ඉන්දියාව කලින් ණයක් හැටියට තමයි මේ සංවර්ධනය සඳහා කටයුතු කරන්න අපිට ආධාර දෙන්න කටයුතු කළා තියුනේ. නමුත් දැන් ඔවුන් සූදානම් වෙලා වුණ එකඟතාවයේ පළ කරලා තිනවා ඩොලර් මිලියන 63.5ක් කංකසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා ආධාර හැටියට ලබා දෙන්න. ඒ වගේම ගාල්ල වරාය සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍ර කරගෙන වරායක් ලෙස සංවර්ධනය කර යුතු පිළිපිනවඳ අවධානය යොමු කරලා තියෙනවා. ආයෝජන යෝජනා ගණනාවක් ඒ සඳහා ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඉතාම ඉක්මනින් ඒ සඳහා විවිධ ආයෝජකයන් තමන්ගේ යෝජනාත් එක්ක ඇවිල්ලා තියෙනවා, සාකච්ඡා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් ඒ සඳහා අභිලාෂ කැඳවන යෝජනා සඳහා කැඳවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුවන්තොටුපළ පිළිබඳ මම කිසියම් විදියක අවධානයක් යොමු කරන්න කැමතියි. අපි දන්නවා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ ගුවන් සේවා අධිකාරිය ඒ ශ්‍රී ලංකා පුද්ගලික සමාගම 2024ට සාපේක්ෂව තමන්ගේ ආදායම 125%කින් වැඩි කරලා තියෙනවා. විශේෂයෙන් මෙහෙයුම් ලාභය 58%කින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව බදු ගෙවීමෙන් පස්සේ තමන්ට ලැබෙන ලාභය 36%කින් වැඩි කරගෙන තියෙනවා 2024ට සාපේක්ෂව. සාමාන්‍යයෙන් අපි දන්නවා යාපනයේ ගුවන්තොටුපළ ගත්තත් 2024දී මිලියන 76ක් වෙච්ච ඒ ආදායම 2025 අවුරුද්දේ මුල් මාස 9 තුල මිලියන 92 දක්වා සුද්ධ ලාභයක් ලබා ගන්න කටයුතු කරලා තිනවා තමන්ගේ ආදායම වැඩි කර ගනිමින්. ඒ වගේම කඩුනායක ගුවන්තොටුපළේ දෙවන අධිකාරිය සංවර්ධනය කිරීම සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා නමුත් විවිධ හේතුන් නිසා මේක ප්‍රමාද වෙමින් තියුණා. නමුත් ජයික ආයතනයත් ඒ ජපානයේ රජයේ මැදිහත් වීමත් එක්ක ඔවුන් එකඟ වුණා. ඒ ජයික යටතේ තියෙන විවිධ ව්‍යාපෘති 11ක් නැවත මේ රජයේ බලයට පත් වුණන් පස්සේ ආරම්භ කරන්න සහයෝගය ලබා දෙන්න. මේ කටුනායක ගුවන්තොටුපළේ දෙවන අධිකාරිය සංවර්ධනය කිරීමත් ඒ ව්‍යාපෘති 11 තුළ ඇතුළත් වන තවත් ව්‍යාපෘතියක්. එනවා අපි විශ්වාස කරනවා දැන් මේ වෙනකොටත් අදාළ තාක්ෂණික බිඩ් ඉවලුවේෂන් ටෙක්නිකල් බිඩ් ඉවලුවේෂන් එක සම්පූර්ණ කරලා තියෙනවා. අදත් සාකච්ඡාවක් තියෙනවා. එනවා අපි හිතනවා ජනවාරි මාසේ වෙනකොට ප්‍රයිස් බිඩ් ඕපන් කරන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. එනවා අපි හිතනවා 2026 ජූනි ජූලි විතර වෙනකොට කොන්ට්‍රැක්ට් එක අවෝඩ් කරලා ඉවරලා ඒකේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න අපිට අවස්ථාව ලැබේවි කියලා. ඒ වගේම අපි දන්නවා මේ ගුවන්තොටුපළේ මේ සෙකන්ඩ් ටර්මිනල් එක නිසි කාලයකට හදන්න අපි අසමත් වෙච්ච නිසා මේ වෙනකොට ගුවන්තොටුපළේ විශාල තදබදයක් ඇති වෙලා තියෙනවා. නමුත් తాවකාලික පියවරක් හැටියට විශේෂයෙන් පෞද්ගලික අංශයේ දායකත්වයත් එක්ක తాවකාලික චෙක්-ඉන් කවුන්ටර් 14ක් විවෘත කරන්න මාකී එකක් හදලා ඒ මාකී එක තුල తాවකාලික චෙක්-ඉන් කවුන්ටර් 14ක් හදන්න අපි කටයුතු කරා. ඒ තුලින් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා තවත් දවසකට ගුවන් යානා 18ක් 20ක් අතර වගේ ප්‍රමාණයකට අවස්ථාව ලබා දෙන්න වැඩිපුර යානා සඳහා සේවා සම්පාදනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට IMO එකෙන් ජපාන රජයත් මැදිහත් වෙලා IMO එකෙන් E-gates 4ක් ලැබිලා තියෙනවා. ඒ අනුව ඒක අපි සවි කළා තියෙනවා පිටත් වීමේ පර්යන්තයේදී. එතකොට අපි විශ්වාස කරනවා ඒ අනුව මේක අපි දෙසැම්බර් මාසේ පළවෙනිදා ලබන දෙසැම්බර් පළවෙනිදා අපි ඒක විවෘත කරනවා. ඒ හරහත් ගුවන්තොටුපළේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එවගේම ගුවන්තොටුපළ ගැන කතා කරනකොට මත්තල ගුවන්තොටුපළ ගැනත් යමක් සඳහන් කරන්න ඕන. අපි දන්නවා මත්තල ගුවන්තොටුපළ සාමාන්‍යයෙන් වසරකට බිලියන 3ක් එම බිලියන 2ක් අතර ප්‍රමාණයක් හැමදාම පාඩුයි. මේක සැලසුම් කළ ධාරිතාව තුනේ මගින් මිලියන 1ක වගේ ප්‍රමාණයක්. නමුත් දැනට ක්‍රියාත්මක වෙන්නේ ලක්ෂ 1කට වඩා අඩුවෙන් අවුරුද්දකට. එතකොට 10%කට වඩා අඩු වෙන් තමයි මේක දැනට ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවෙන් 10%ට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට 2024 දී මේක 2013 පටන් ගත්ත කාලේ ඉඳලා දිගටම පාඩු ලබන ගුවන්තොටුපළක් හැටියට තමයි ක්‍රියාත්මක වුනේ. 2024 දී බිලියන 3.49ක්, ඒ වගේම බිලියන 25 ඔක්තෝබර් මාසෙ වෙනකොට බිලියන 3.927ක් වශයෙන් පාඩු ලබලා තියෙනවා. මේකදී සම්පූර්ණ වශයෙන් ගත්තාම මේ දක්වා 2013 ඉඳලා ආරම්භක කාලේ ඉඳලා පාඩුව බිලියන 66කට වැඩි. එනිසා අපි දන්නවා මේක තවදුරටත් මේ පාඩුව දරාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. විශේෂයෙන් අපි දන්නවා ගුවන්තොටුපළ බැලුවොත් කටුනායක අපිට ලාභයි, යාපනය අපිට ලාභයි. නමුත් අනිත් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අපිට පාඩුයි. විශේෂයෙන් අපි මත්තල කළමනාකාරීත්වය සම්බන්ධයෙන් අපි මොකද කරන්න කියලා කල්පනා කරන්න ඕන. ඊට වඩා අපි දන්නවා 2023 ඉඳලා ඒ කළමනාකාරීත්වය සඳහා අභිලාෂ කැඳවීම් ගණනාවක් යෝජනා ඇවිල්ලා තිබුණා. නමුත් ඒ එකක්වත් තවමත් සාර්ථක අධීරකට ගෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ වගේම අපි විශ්වාස කරනවා හුදෙක් ගුවන්තොටුපළක් වගේ විදියට ක්‍රියාත්මක කරන අතරෙම ඒ එකේ ඒවියේෂන් ස්කූල් එකක්, ඒ වගේම ගුවන් යානා අලුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ආදී වශයෙන් විවිධ අභිලාෂයන් සහිතව අභිලාෂ යෝජනා කැඳවන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න ඕන. මොකද මේ බර තවදුරටත් රටේ පුරවැසියාගේ බදු මුදල් වලින් විතරක් ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි දන්නවා සංචාරක වර්ධනය ප්‍රවර්ධනය සඳහා විශේෂයෙන් අභ්‍යන්තර ගුවන් තොටුපළ වර්ධනය ඇති කරන්න ඕන. ඒ සඳහා අඟුරක්ගඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ වර්ධනය කිරීම සඳහා දැනටමත් අයවැයෙන් මුදලක් වෙන් වෙලා තියෙනවා. අපි කල්පනා කරලා බලන්න ඕන කටුනායක ගුවන් තොටුපළ තුලත් කිසියම් විදියක අභ්‍යන්තර ගුවන් ගමන් පර්යන්තයක් ගුවන් ගමන් සඳහා වෙනම පර්යන්තයක් ඇති කරන්න ඕනද කියලා. ඒ සඳහා ඒ තියෙන සක්‍යතාවය පිළිබඳ අධ්‍යයනයක් ලබන අවුරුද්ද ඉඳල තුල අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුවන් තොටුපළ ගැන කතා කරනකොට පර්යන්තවල පහසුකම් වගේම අපිට වැදගත් වෙනවා ඒකේ කාර්යක්ෂමතාවය.
ඒ කාර්යක්ෂමතාව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ ඔබතුමාට.
කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා ඇත්තරම ඒ එයාපෝට් කමියුනිකේෂන් සිස්ටම් එකක් පිළිබඳත් අපි කතා කරන්න ඕන. මම තව එක කෙටි කාලයක් ගන්නම් ශ්‍රී ලංකා ගුවන් සමාගම සම්බන්ධයෙන්ුත්. මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව පිළිබඳ බොහෝ සාකච්ඡා ඇති වෙලා තියෙනවා. ඇත්තරම මේ වසර පහුගිය වසර කීපය පුරාවට මේක පාඩුවට සිදුවෙන්නක්. ශ්‍රී ලංකන් කේටරින් සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අපිට ලාභ ලැබුවත් විශේෂයෙන් ගුවන් සේවයත් ඒ වගේම ගුවන් ප්‍රවාහන කාගෝ එකත් හැමදාමත් පාඩුයි. 2024 විතරක් පාඩුව බිලියන 34ක්. ඒක 2025 බිලියන 33කට වෙලා තියෙනවා. ඒ වගේම මේකේ මුළු හිඟණය ප්‍රමාණය බිලියන 188ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පාඩුව ප්‍රධාන වශයෙන් ඇතිවෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා එක හේතුවක් මම ඉදිරිපත් කරන්නම්. ඒ 320 සහ ඒ 331 නව ගුවන් යානා එයාබස් 6ක් 2017 ගන්න සාකච්ඡා ආරම්භ කළා. 2018 දී ඒ කටයුතු අවසන් කරා. මේකෙදි එවකට සිටි පාලනාධිකාරිය තීරණය කරා ඒකේ එන්ජින් සාමාන්‍යයෙන් රෝල්ස් රොයි එන්ජින් වෙනුවට CFM ලීෆ් එන්ජින් එක ගන්න. නමුත් මේ CFM ලීෆ් එන්ජින් කියලා කියන්නේ ඒ වෙනකොට පර්යේෂණ මට්ටමේ මූලික අධිරියේ තිබිලා මාකට් එකට ආපු එකක්. ඒකේ සැලසුම් වල පේලිය එකක් තිබුණා. ඒ සැලසුම් වල පේලිය එකක් ඇින්දා එන්ජින් පේලිය එකක් ඇවිල්ලා ඉවරලා මුළු ලෝකයේ තුල ගුවන් සමාගම් ගුවන් සේවා ආයතන ගණනාවකට මේකේ ප්‍රශ්නේ ඇති වෙලා ඉවරලා ඒක එන්ජින් එක පේල්ලුණා. ඒ සමහර ගුවන් සේවා වන් වහලා දාන්න පවා මේ එන්ජින් පේල් එක සමත් වෙලා ඒක බලපෑවා. ඇත්තරම 2025 ඔක්තෝබර් 31 වෙනකොට මේ අරගෙන තියෙන
ඔබතුමා කාලය අවසන්.
තව විනාඩියක් දෙන්න මම මේක පැහැදිලි කරන්න. මොකද ඒතකොට 2025 ඔක්තෝබර් 31 වෙනකොට මේ ගුවන් යානා 6න් මාස 131ක්ම තිබුණේ බිම්ගත කළා ඔවුන් පියාසර කරේ නැහැ. මේ එක ගුවන් යානයක් මේ මොහොතේ පිය වැඩ කරන්නේ නැහැ. ගුවන් ගමන්වල යෙදෙන්නේ නැහැ. මේ කාලය තුළ කිසිම ආදායමක් නැතුව තිබුණු යානාවල ඩොලර් මිලියන 60ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැදගත් වෙන කාරණේ තවත් පාඩු වෙන්න මේ ගුවන් යානා ලීස් කරලා ගන්නකොට ඒ ගුවන් යානා අලුත් වැඩියා කරන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් කිසිම මේන්ටනස් ඇග්‍රීමන්ට් එකක් නැතුව තමයි මේ ශ්‍රී ලංකන් එකට මේක අරගෙන තින්නේ. ඒ නිසා මේ මොහොත වෙනකොට ඩොලර් මිලියන 70ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි අපේ පුරෝකථනය කරන අනුව ඉදිරි අවුරුදු කාලය තුළත් තවත් මිලියන 172ක් මේකේ බර මුළු ජාතියටම දරන්න වෙලා තියෙනවා. ඒ වගේම 2025 විතරක් ගත්තොත් සම්පූර්ණ අලාභය මිලියන ඩොලර් මිලියන 29ක් මින් ඩොලර් මිලියන 23ක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ මේන්ටනස් කෝස්ට් එක නිසා.
අවසන් කරමු එමත්තුමනි.
අන්තිමට අප්‍රදාය. ඒ වගේම 2031 2013-14 තියෙච්ච සුප්‍රකට එයාබස් ගනුදෙනුව කැන්සල් කීමත් ඒ ගනුදෙනුව දූෂිත ගනුදෙනුවක්. හැබැයි ඒ දූෂිත ගනුදෙනුව කැන්සල් කරනකොට සාමාන්‍යයෙන් ලෝකයේ ගුවන් යානා ක්ෂේත්‍රය තුළ මේ වගේ කැන්සල් කරනවට වඩා සාමාන්‍යයෙන් කරන්නේ ඒ අයත් එකඟතාවයට එන එක. නමුත් මෙතෙන්දී කර ඒ එකඟතාවයකින් තොර යනට වඩා කැන්සල් කරපු නිසා පෙනල්ටි එක හැටියට ඩොලර් මිලියන 115ක් වෙන් කර ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම පරණ එයාබස් 330ක් මාකට් එකේ තියෙන රේට් එකට වඩා පරණ යාබස් දෙකක් අපිට ගන්න සිද්ධ වුණා. වෙළඳපොළ වටිනාකමට වඩා ඉහළින් එතනත් ඩොලර් මිලියන 50ක් පාඩු වුණා. මේ සම්පූර්ණ මේ ගනුදෙනුව නිසා මේ කැන්සල් කිරීම නිසා ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකන් එයාලයින් එකට දරන්න සිද්ධ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් අපි දන්නවා ජාතික ගුවන් සේවයත් ඒ වගේම වරායත් කියලා කියන්නේ ඉතාමත් වැදගත් එකක්. අපි විශ්වාස කරනවා මේ ශ්‍රී ලංකන් එයාලයින් එක විශේෂයෙන් පාඩු ලබන හින්දා කවදාකවත් ගුවන් යානයක යන්න තියා ගුවන් යානයක් දැකපු නැති පුද්ගලයන් පවා අහිංසක පුරවැසියෝ පවා මේකේ බර දරාගෙන ඉන්නවා. ඉතින් හැබැයි හැමදාමත් අපිට මේ තත්ත්වයේ ඉස්සරහට ගෙනියන්න බෑ. අපි වගකීමක් තියෙන රජයක් හැටියට මේ තත්ත්වයේ තීරුම් අරගෙන අපේ වරාය සංවර්ධනය කරනවා වගේම වරාය ගුවන් තොටුපළ සංවර්ධනය කරනවා වගේම අපි කටයුතු කරන්න කැමති. අවසාන වශයෙන් මේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී අපිට සහය දුනු ආයතන විශේෂයෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමා ජේෂ්ඨ අධිකාරී ලේකම්වරයතුරු සියලු දෙනාටත් සියලු ආයතන ප්‍රධානීන්ටත් ඒ වගේම පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් අපේ නියෝජ්‍ය ඇමතිතුමාටත් විශේෂයෙන් මට කලින් මේ අමාත්‍යාංශයේ බාරව හිටියේ බිමල් රත්නායක ඇමතිතුමාටත් ඒ වගේම ඒ අදාළ සියලු දෙනාටත් ස්තුතිවන්තයෙන් මම නිහඬව බිහිවීම ස්තුති.